Due to unforeseen difficulties, this program may...
जन्मभूमि इकसठ श्रीलंका संगमेन ආයුබෝවන් අද 2019 නොවැම්බර් මාසයේ 6 වෙනි බදාදා අද 2019 නොවැම්බර් මාසේ 6 වෙනි බදාදා සුපුරුදු පරිදි නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ ඔබ හැමයට මේ ජන්මභූමි වැඩසටහනත් පැමිණෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාදර අනුග්‍රහයෙන්
රූපමාන වැව්තලා මත් ඇදී පත්මරේලෙන් සුගන්ධී රන් කරල් නමාම
ඉතින් දාබර අසන්නේ ආරම්භයේදී පොඩි අපහසුතාවයක් පස්සුනා හැමදාම ඉතින් වෙනවද නැද්ද දැන් වයසයි කියලා කියන්නේ නමුත් වයසට යනකොට වාගේ දේවල් වෙනවා මේ පේන එක නෙමෙයි හැට කන පේන්නේ කියලා කතාවක් කියන්නේ නේද ඒ වගේ කොහොමනත් අපි හරි ආසාවෙන් මේ වැඩසටහන කරන්නේ දැන් මේ දවස්වල අපි ඉස්සෙල්ලා මේ වැඩසටහනට යන්න ඉස්සෙල්ලා කතා කරොත් එහෙම දැන් දේශගුණය එහෙම එකපාරට වෙනස් වුණා නේද රොෂාන්
ඔව් දැන් මං කාර් එක එනකොට ටෙම්පරේචර් එක ඒක ඉන්ඩිකේට් කරනවා 24ට.
ඔව්. සෙල්සියස් 24. රොෂාන් දැන් මොකද දකින්න දැන් මන් දැන පහුගිය දවස් දෙක නම් පුදුම රසණයක්. ඒ වගේම මේ දැන් අද මන් දැනගත්තේ මන් මේ දොස්තර කාවට ගියාම මේ උගක් ලෙඩ අඩුයි. පස්සේ ෆාමසියකට ඉදන් සුපුරුදු පරිදි ඇවිල්ලා කතා කරනකොට ඒගොල්ලන් සමරේ කියලු මේ සෙනගඩු මේ වෙලදාම අඩු. මම හිතන්නේ මේ රස්නේ ලෙඩ නැති වෙන ඇති නේද?
ඔව් මේ මම හිතන්නේ ගාමිණී ඒ වගේම දයරත්නත් එක්කම එකග වෙනවා මොකද දැන් ඉතින් අපි රැකියාව වලට යනකොට ඉතින් අපිට තියෙනනේ ඇඳගෙන යන්න මේ යුනිෆෝම් එකක් ඒ ඇඳගෙන යනකොට මේ උදේ ගෙදර යනකොට හොඳයි ඊට පස්සේ ඔෆිස් එක ඇතුළට ගිහිලා ආපහු දවල් එළියට ආව මම හිතන්නේ මම දාරත් මහත්තයා කෝලයක් ගන්න මම ඇතුළට යනකොට නිකන් මට උණ හැදිලා වගේ එච්චර රස්නයක්. ඉතින් මෙහේ අය නම් හැමදෙස්සම කියන්නේ බියුටිෆුල් ඩේ බීච් එකක් ළඟ හිටියනම් හොඳයි. මම හිතන්නේ මේ මේ සම කියන්නේ ඉතින් මම හිතන්නේ කවුරුත් මේ මේ විශේෂයෙන් නව ශ්‍රීලන්තේ වගේ මේ මේ සීත දේශ ගුණයක් තියෙන රටවල් වලින් නෑ බොහොම අවංකව බලාගෙන ඉන්න දෙයක් කියලා මට හිතෙන්නේ.
නෑ ඒත් එක්ක මම කියනවා මම හිතන්නේ දැන් ඔබ වැඩ කරන දැන් බැංකුව වගේ වගේ රාජතාන්ත්‍රික ආයතන වලට හැරෙන්නට සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයේ තියෙන ප්‍රධාන සංගමගම්වල තියෙන මේ මේ දවස්වල ඉතින් ඇඳුම් ඇඳගෙන එනවා නෙවෙයි දැන් විශේෂයෙන් පිරිමි ගත්තොත් සිංගලට් එකක් දාලා කොටකලසමක් ඇඳගෙන එහෙම එන්නේ ගැහනවා ඉන්න සමහරලාට මේ කොටකලසමක් ඇඳලාද නැත්නම් රා නිදාගෙනද ලැවිලා දිච්චන ඒ තරමේ රස්නේ වෘතු දෙන්නේ ඉතින් කොහොමනම් ඉතින් අපිත් දැන් ඉඳලා ඉතින් පුරුදු වෙලා තියෙන අපිට නම් ඉතින් එහෙමනම් යන්න බෑ කොහොමනම් මුණ රස්නේ හරි ලංකාවේ ගන්න
ලංකාවේ දැන්ට මේ චෙල්සීස් අංශක 32කට ගිහිලා තිනවා
ඔව් දැන් ලංකාවේ ගත්තොත් හිතන්න දැන් මොනවා කරත් මුණ රස්නේ තිබ්බත් මගුල් ගෙදරට යන්න කොහොමද යන්නේ ගීතයකට සවන් දීලා නැවත මම රොෂාන්ට අවස්ථාව දෙන්නම් කතා කරන්න අපි මේ ගීතයට සම්බන්ධ දෙලා ඉන්නේ මොකද දැන් මේ වැඩසටහනේ අද ආරම්භ ගීත විදියට
විශාරද ටීඑම් ජයරත්න
හොඳයි ගාමිණී මම හිතුවා අද මේ අවස්ථාවක් කරගන්න කියලා මොකද පහුගිය 26 වෙනිදා අපි ලංකාවේ ඉත ජනප්‍රිය ගායක ගායිකාවන් දෙදෙනෙකුට මේ රටට එන්න කියලා ආරාධනා කරා ඒ කියන්නේ ජගත් වික්‍රමසිංහත් උරේෂ රවිහාරිත් ඒ කියන්නේ පහුගිය 26 වෙනිදා ඒගොල්ලෝ නව ශ්‍රීලන්තයේ වයිදෙන ප්‍රථම වරට ඉතමත් ලස්සන සංගීත සංදර්ශනයක් පැවැත්තුවා අපි මා හිතන්නේ මේ උස්ලයිකින් මේ වගේ වැඩ කාලක සිට කරගෙන එනවා හැම අවුරුද්දෙන් බැරි වුණත් අපිට පුළු පුළුවන් වෙලාවට අපි මේ වගේ අවස්ථාවක් කරගන්නවා මොකද මේ රටේ ඉන්න පුජ්‍යලයන්ට කියන්නේ මේ සංගීතාංශය වගේ නැටුම් වලින් යම් කිසි ආස්වාදයක් ලබා දෙන්න අපි දන්නවා ගාමිණී දයාරත්න අපි හැම එක්කෙනාම මේ රටේ ඉතාමත් කාර්ය බහුල ජීවිත ගත කරන්නේ ඉතින් අපි හිතුවා අපි මගේත් මමත් මගේ කොමිටි එකත් තීරණය කරා මොකද මෙහි අපිට හැම එක්කෙනාම හැමතිස්සෙම උදව් කරන ඇයි අපි මොකක් කරේ මෙයාලට කරමු කියලා ඊට පස්සේ අපි කීප අවස්ථාවක හම්බෙලා කතා කරලා මේ ගායක ගායිකාවන් දෙදෙනා මෙහාට ගෙන්නුවා මම හිතන්නේ ඉතාමත්ම සාර්ථක සංගීත ප්‍රසංගයක් කියලා ඒක කියන්න පුළුවන් මොකද මේ සංගීත ප්‍රසංගයෙන් පස්සේ අපිට ලැබුණු ප්‍රතිචාර ඒ කියන්නේ විශේෂයෙන් ඊමේල් වලින් ඒ වගේම ටෙලිෆෝන් කෝල්ස් වලින් අපිට කතා කරලා මට විතරක් නෙවෙයි අපේ කමිටිය හැම එක්කරටම කතා කළා මේ කියන්නේ ස්තුතිවන්ත කරා මේ වගේ හොඳ සංගීත කියන්නේ සන්ධ්‍යාවක් නව ශ්‍රීලන්තයේ මේ කාර්ය බහුල අපිට ලබා දුන්නට ඇත්තම මේ 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 සංගීත සම්දර්ශනයක් කිව්වටම අපි මේකේ බලාපොරොත්තු වුණා ඉතාමත්ම මේ හොඳ කාර්යයන් දෙකක් එකක් තමයි ඒ කියන්නේ පහුගිය දවස්වල ඒ කියන්නේ අප්‍රේල් මාසේ ලංකාවේ වෙච්ච තස්තවාදී ප්‍රහාරයෙන් අපි මේ පොලිසියේ නිලධාරීන් 3 දෙනෙක් මිය ගියා අපි මේ වෙනකොටත් ඇත්තටම එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ඒගොල්ලන්ට ඒ කියන්නේ මුදල් ප්‍රදානයක් කරා ඒ පවුල්වල සුබ සාධනය වෙනවා ඒ කියන්නේ අපේ කමිටි ඉන්න මේ කියන්නේ ජේෂ්ඨ සමාජිකෙක් වෙන මේ ලිස්ස ජයත්‍රක මහත්තයා ගිහිල්ලා පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඒව කතා කරලා ඒක දුන්නා ඒ වගේම අපේ පොඩි තව අදහසක් තිබුණා මේකෙන් යම් කිසි මුදලක් ඉතුරු වුණොත් අපි ඒක මේ ලංකාවේ ඇත්තටම දන්නවා මේ කියන්නේ පිළිකාර වල මම හිතන්නේ මොකද ඒකේ නම දැන් දාරත් මහත්තයා
අපේක්ෂා
වල ඒකේ හරියට මේ අඩුපාඩු දේවල් තියෙනවලු මම හිතන්නේ අපිට සියලුම දේවල් කරගන්න බැරි වුණත් අපේ සංගමයෙන් විසින් මොකක් හරි මේගොල්ලොන්ට කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපි කරන හොඳ සමාජ සේවයක් කියලා හිතලා අපි ඒකටත් සූදානම් වුණා ඒ වගේම දැන් මේ මේ සංගීත සම්දර්ශනය කියන එක ඇත්තටම එච්චර ලේසි දෙයක් නෙවෙයි බොහොම කෙටි කාලයකින් අපිට මේක කරන්න සිද්ධ වුණා එතකොට අපි විශේෂයෙන්ම ඉතින් කතා කරා අපි දන්න හිත මිත්‍රාදින්ට මම මිත්‍රා නෙවෙයි අපි ඔක්කොම කට්ටිය මගේ කමිටුවේ විශේෂයෙන් දාරත්න මහත්තයා ගාවනි සිරිවර්ධන මහත්තයා මේගොල්ලෝ හැම එක්කෙනාම කතා කරලා අපිට يعني අපේ මම හිතන්නේ සමන්ත චෞද්‍රි මහත්මිය මම හිතන්නේ මේ බාපුටන් තොම්සන් වල ඉන්න يعني අපේ සමාජ සේවා වැඩවලදී ගොඩක් උදව් කරන එක්කෙනෙක්. එයා අතර මූලික වශයෙන්ම අපිට බාරපැනක් දැරුවා. ඒ වගේම මේ දිල්මතේ ආයතනේ ඒ වගේම ලෙට්ස් වර්කින් ඉන් කියන බොබ් නීතිතුමා නේද? ඔව්. ඒගොල්ලොත් අපිට ඒකට සහයෝගයක් දුන්නා. ඒ වගේම අපේ කියන්නේ මේ වෙළඳ ව්‍යාපාරිකයන් මම හිතන්නේ වෙළඳ ව්‍යාපාරිකයන් මම හිතන්නේ ඒකේ පුල් කියන්නේ මේ සම්පූර්ණ මේ ක්‍රෙඩිට් එක මොකද ක්‍රෙඩිට් එක කිව්වම මේ කියන්නේ මේකේ මුළු ගෞරවය ආයුත්තේ දයාරත්න නයිදුව මහත්තයට මොකද මට ඇත්තටම ලොකු ශක්තියක් වුණා මම කතා කරලා කිව්වා මං කියන්නේ ආදරේට අයියා කියලා ඒ අයියේ මේක හරි හරි මං කරන්නම් කිව්වා කළා මම හිතන්නේ බොහොම කෙටි කාලෙකින් අපේ බිස්නස් කමිටියට කතා කරලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් ලබා ගත්තා අන්තිම මහත්තය ඉතින් දන්නවනේ ගාමිණී දයාරත්න මහත්තයගේ වැඩ නේද අන්තිම දවසේ තව හතරක් තිබුණක නෑ දැන් ඉවරයි ඔව් ඒක දැන් මෙතනින් එහාට වෙනස් කරන්න බෑ කිව්වා ඒක එහෙම තමයි ඉන්නුනේ ඒක ඉතින් මම හිතන්නේ ඒක
නෑ වෙලා තින්නේ මොකද අපි විනය කියන එක පුරුදු කරන්න ඕනේ හැම අවස්ථාවෙම නැතුව මේ මුදල්ම නෙමෙයි මේ විශේෂයෙන් අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මම කියන්නේ අනිත් සංගම් එහෙම නෙවෙයි කියලා නමුත් මේක වාණිජමය ව්‍යාපෘති නෙවෙයි අපි කරන්නේ බොහෝ වෙලාවට අතීතෙත් අපි ඒවා වරින් වර පෙන්නලා ගිහිල්ලා නැහැ මේතර නම් හිතන්නේ අපි අර මේ රූපපෙලි පෙන්නවා නමුත් මේ යුද්ධ තිබුණු කාලේ වෛද්‍ය උපකරණ වෙනත් පා කෘතිම පා
එවගේ ගොඩාක් ජාති 1997 ඉඳන් මට මතක විදියට කරලා තියෙනවා විවිධ සභාපතිවරුන් යටතේ. මොකද මම දයත් මමත් ඒ කාලේ 96 ඉඳන් එක්සත් ශ්‍රී ලංකා සංගයට සම්බන්ධ වෙලා ඉන්නේ නේද? අපි දන්නවා කොහොම වුණත් මේ 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 ව්‍යායාමයේ බොහොම සාර්ථකයි කියලා කියන්න පුළුවන් එකක් තුන් දවසක නිවාඩු තිබ දවසක වුණාට විශේෂයෙන් අර එදිනෙදා නැත්නම් අවසාන මොහොතේ ප්‍රවේශ පත්‍ර ගන්න කියන්නේ අඩුම ටිකට් පත් ගන්න අපි වැරදි 탁සීරුවක් නෙවෙයි සෑහෙන පිරිසක් ඇවිල්ලා හිට තවත් විදියට ගෙන්න ගන්න තිබුණා මේක මේ නිවාඩු දවස මේ විදිහට නෙවුණා නම් ඒ වුණත් ලදපමණින් පුද කියලා අපි ලැබිච්ච කියන සන්තෝෂ වෙනවා මම හිතනවා හැමෝම හොඳ දෙයක් කරා ඒක ඉතින් සම්පූර්ණ මේකයි දැන් කවුරු වැඩ කරත් අර මේ වගකීම ගන්න ඕන සභාපතිතුමා මම හැමදාම කියන්නේ කොයි කොමිටියේ හිටියත් අපි මේ සභාපති කියන්නේ දැන් අපි සභාපතිල හිටියා කියලා බෑ මේ සැරේ සභාපති තුමා අපි එයාට එයා ඉස්සෙල්ලා දෙතියන එයාටත් වැඩ කරන්න ඕන. ඒකට එයාගෙන් තමයි අපි හැමදාම දැනගන්න. මම හිතන්නේ 99.9%ක්ම හැමදාම සිද්ධ වුණා. ඉතින් බොහොම සන්තෝෂයි රොෂාන් අපි ඊළඟ ගැන කතා කරමු. අපි
තව චුට්ටක් පොඩ්ඩක් තියන්න ඕනේ. ඇත්තම මේ අවස්ථාවේ අපි කමිටියක ඇත්තම රෑ දවල් නොබලයි මම හිතන්නේ ඒගොල්ලෝ කාලය මුදල් ඒගොල්ලෝගෙන් වියදම් කරගෙන ඇවිල්ලා මේ ඔක්කොම සාර්ථක කරා විශේෂයෙන් ප්‍රතිචාදා වික්‍රමයේ වගේම සංජීවනී මාදවි එතන රාණි කිරිමිට ආ මෙහෙ නැතුණත් එයා යන්නේ ඉස්සලා වැඩ කළ ගියා ඒ වගේම අපේ හිටපු සභාපතිණියක් වෙන ඉන්ද්‍රා කොළඹගේ මහත්මිය ඒ වගේම මහින්දේට්ටිආරච්චි සලාම් මේ මහේෂ් එහෙම අපිට හරියට උදව් කරා ඒ වගේම මේ අවස්ථාවේ මම හිතනවා සංගීත ඒ වගේම ඔය සවුන්ඩ් පැත්තෙන් ඔය චින්ත කරන්න වීර ඒ වගේම දිනුසිද කොස්තා විශේෂයෙන් ප්‍රියානන්ද විජේසුන්දර මහත්තයා අපිට අතර නම දුන්නේ නිශාන්දන්දේ කියලා අනුසන්දනාක මහත්තයා මේ පොඩි සැරසිල්ලක් හදලා දුන්න මම හිතන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙන්නේ මගේ ඇත්තටම අවංකවම ස්තුතිය ගාමිණී ඇතුළු හැම එක්කෙනාටම මේ අවස්ථාවයි පුද කරනවා
හොඳයි එහෙනම් අපි තවත් ගීතයකට සම්බන්ධ දෙමු අපි අද වර්තමාන තොරතුරු ගැන පොඩ්ඩක් කතා කරමු එහෙමනම් අපි මෙන්න මේ ගීතයට සම්බන්ධ දීලා ඉඳිමු බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා අභිවර්ධන බාලසූරිය සමග ත්‍යාගාන
දීමෙන් නිසස හැබැහි එක් නොවන්
එහෙමනම් නැවතත් අපි අපි වැඩසටහන නවතිනවා නා ගිය සතිය අපි කතා කරා මේ මීමික් බුවල්ලා ගැන මේක ඇත්තටම එක කොටසක් නැතුව දිනුන මම ඉතුරු ටික කියන්නම් මේ මේ මීමික් බුවල්ලා මොකද ගැන කතා කරනුනේ මේ දවස්වල දැන් මේ දේශපාලන ලෝකෙන් තියෙන ලංකාවේ මේ දවස්වල අර ගෙම්බන් කියන්නේ එහෙට මෙහෙට පනින වෙස් වෙනස් කරන දැන් මේ මීමික් බුවල්ලා තමන්ගේ ආරක්ෂාවට පුදුම විදියට වෙස් වලා ගන්න සතිය ඉතින් කකුලුවා තරුමාලුවා මුහුදස්සයා සහ අනිමනි ශාකේ ආදීද මීමික් බුවල්ලාගේ අනුකරණයන් හරියට අර අර අපි කියන්නේ හොල්මන් දැන් කියන විදියට පෙනෙන්නේ ඒ විදියට අනුකරණය කළ හැකි සත්‍යයන් සහ වස්තුන් ගන්න කොතරම්ද කියනවනම් වර්ග 13 වඩා මේ මීමික් බුවල්ලාට පුළුවන්ලු වෙනස් විදියට පෙනෙන්න හැබැයි වැඩිහරක් පෙනෙන්නේ විසකුරු සතුන් ලෙසලු මීමික් බුවල්ලා මුල්ලරට හොයාගෙන තියෙන 1998 දී ඉන්දුනීසියාවේ සුලවෙසි වෙරළින් එපිට ගම්මෝයකදී මුලදී මෙම බූවල්ලන් වර්ගය ඉන්දුනීසියාව අවට පමණක් ජීවත් වුණා කියලා හිතුවත් 2012 දී ඔස්ට්‍රේලියාවේ මහා බාධක පරේ ආසන්නේ මේවික් බූවල්ලෙක් දකින්න ලැබිලා තියෙන මහා බාධක පරේ කියන අර කොරල් එහෙම තියෙන විශාල පළාත නේද දැන් ඒකටත් මම දැන් ගොඩාක් හානි වෙලා තියෙනවා කියලා හැම කතා කරන්නේ ඉතින් මොන් ජීවත්වන්නේ ගම්මෝයල මීටර 15ක් තරම ගැඹුරු තියෙන උණුසුම් නොගැඹුරු ජලයේ ඔවුන් ප්‍රිය කරන්නේ තම ස්වභාවික ලාදුරුවානේ සමග මිශ්‍ර විය හැකි අඳුරු මඩ සහිත මුහුදු පතුලේ ගැවසීමට එම පරිසරයේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කුඩා මාළුන් සහ කබළු මත්ස්‍යයන් නිසා මීමික් බෝවල්ලාගේ ආහාරයේද ඔවුන්ගෙන් සමන්විත වෙන කියලා තමයි විශ්වාස කරන්නේ ශාකාහාරයට ගැනීම පිළිබඳ දැනගන්න ලැබි නැති නිසා මීමික් බෝවල්ලන් මාංශ භක්ෂකයන් ලෙසත් සැලකෙනවා කොහොමවත් මේ හරිම හොඳයි වෙස්වලාගෙන තමන්ට ඕන විදිහට වැඩේ කරගෙන දඩේම කරගෙන මේ ආරසපයගෙන ඉන්නවා මේ මිබුවල්ලා
මේ කියන්නේ දේශපාලන ලෝකෙත් තියෙන මේ
අපෝ දැන් මේ දවසල කියන කතාවල අපි මේකයි දැන් රොෂාන් ඔකට කියන්න ඉතින් දැන් මම ඒකටම ගැලපෙනවාගේ කවිපන්තියක් හොයාගත්තා මම ඒක කියන්නම් ඊපස්සේ රොෂාන් පුළුවන් නේ ඔය ඒක මිදපත් කරන්නේ නේද
ආ පුළා මේ වගේ මේ දාරත් මහත්තයලකට තියෙනවා
ඔව් තියෙනවා අපි මේ මේක ඇත්තටම මේ මම ඔබට කිව්වා වගේ කලින් මේ මේ කවිපන්ති මම ගන්නෙ මේ මුහුණු පොතින් මේ මේවා ලියන්නේ ඇමරිකාවේ නිවාඩා ප්‍රාන්තයේ ඉන්න නිමල් සිරි පෙරේරා කියන කවියා දැන් මම හිතන්නේ සෑහෙන ජේෂ්ඨ පුද්ගලෙක්.
ඔබට මම හිතන්නේ සින්දුව
ලියලා තිබ්බද? ඔව් ලියලා තිබුණා. ඒ වගේ දැන් මම මේක මෙයාගේ මුණු පොතෙන් ගන්නේ හරියට දැන් මේකේ නම තමයි බකතපස්. ජනය රවටගෙන ඡන්දේ දිනාගෙන දියවන්නාවට අපි යන්නම් ලොක්ක රවටගෙන එහෙයි කියාගෙන ජනතාවගේ මුදලින් කන්නම් ව්‍යාපෘති දාගෙන ඒ වැංගාගෙන රටේ මිනිස්සුන් රවටන්නම් සුදුරෙදි ඇඳගෙන දෝතින් වැඳගෙන සරණාගමනං සම්පූර්ණං පුංචි කාර්වල යන්න බැරි නිසා ලොකුවේ වට පර්මිට් ගන්නම් ලාභ තියාගෙන ඒවා විකුණගෙන තියන වාහනෙන් අපි යන්නම් පාසල් පන්සල් ගානේ ගිහිල්ලා දේශපාලනේ කියවන්නම් මල පහ කරගෙන හැමතැන ගාගෙන සරණාගමනං සම්පූර්ණං රජයේ මුදලින් පිරිකර අරගෙන අස්කිරි මල්වතු වෙත යන්නං කියන තරං කළු යකුන් නැ කියා ඒගොල්ලන්වත් රවටන්නං 99කට බදු දීලා හරි මෞබිම විකුණාගෙන කන්නං සුදුරෙදි ඇඳගෙන කොමිසුත් අරගෙන සරණාගමනං සම්පූර්ණං අරකෙන් ගහලා මේකෙන් ගහලා ඉසර හිටි හොරු අල්ලන්නම් රටටම කියලා උසාවි දාලා හොරුන්ට අපි දඬුවම් දෙන්නම් අපිම ගිහිල්ලා උසාවියෙන් උන් එළියට ගන්නට ඇප දෙන්නම් මුදලුත් දෙන්නම් පක්ෂෙට ගන්නම් සරණාගමනං සම්පූර්ණං කුඩු මුදලාලිලා පාතාලේ උන් ඇස් දෙක වගේ අපි රැක ගන්නම් අපේ සපෝට් එක දීලා එයාලට නැවගණනින් කුඩු ගෙන්වන්නම් පොඩි පොඩි කුඩ්ඩං තොණ්ඩු වෙල්ලා ලොකු එව්වන් ගෙයි හංගන්නම් චෙක් ගන්නම් අපි බේරන්නම් තොපි සරණාගමනං සම්පූර්ණං දියවන්නාවේදී ගහගත්තට අපි උන්ගේ හොඳම යාළුව වෙන්නම් නීති පොතේ පිටු ඉරාදාලා හරි උණු යපි බේරිලා ඉන්නම් කවදා හරි උන් ආවොත් බලයට උන්ගේ සපෝට් එක අපි ගන්නම් චීනෙන් ගන්නම් සූදු කෙලින්නම් සරණාගමනං සම්පූර්ණං ඉතින් මේ ඇත්තටම මේක අද මම හිතන්නේ රටේ තියෙන යථාර්ථය ගැනයි මේ කවිය ලියලා තියෙන්නේ අපි කාටවත් පහර ගැනීමට කිසිම දෙයකට නෙවෙයි නමුත් මේකේ කියන අදහස් අපි අහනකොට ඕන කෙනෙක් මම හිතන්නේ යථාර්ථය තමයි කියලා තියෙන්නේ
සාධාරණ ඇත්තක්
ඇත්තක් කියලා
තියෙනවා ඇත්තම තමයි මම හිතන්නේ ඉතමත් හොඳට ලියලා තියෙනවා මම
හිතන්නේ මේ මේ ආදී බොහොම හොඳ ඒ විදිහේ කවිපැන්ති ලියන්නේ අපි එහෙමනම් මේ තව ගීතයක් අහලා ඊට පස්සේ අපි
ගීතයක් අහමුනේ
රොෂාන්ට අවස්ථාව දෙන්න මේකත් මම හිතනවා මේ මේකට කැමතියි ඔයගොල්ලන් මෙහෙමයි අපි ඉතින් අපි කැමති යමු කීයක පස්සේ නැටයක් අපි ඉතින් අලුත් පරණ ඔක්කොම අහනේ කට්ටියනේ විචාරද සමිතා මුදුන් කොට සමිද අතුල
ගාමිණී මේ මිනිසාගේ ආයුෂ වැඩි කළ තවත් රහසක්. ඒ කියන්නේ මම හිතන්නේ එදා පුජ්‍යලයා මේ යාළගේ ආයුෂ වැඩි කරගත්තේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ මෙන්න මේ 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 ලේකණින් අපිට පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ආහාරය මිනිසාගේ ජීවත් වීමට පමණක් නොව ඔහුගේ ජීවන මෝස්තරය සකස් වීමටද හේතුවක් වුණා. පුජ්‍යලයා නිවන් අරමුණු කොට ශික්ෂණයට පත්කිරීමේදී බුදුන් වහන්සේ ආහාර පිළිබඳ ඒ වගේම ඒ අවස්ථාවන්හිදී පිළිපැදිය යුතු වත් පිළිවෙත් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. බෞද්ධ සංස්කෘතික සමාජ පරිසරයක් තුළ ඊට ආවේනිකව ගොඩනගන්නා ලද ආහාර පිළිබඳ සිරිත් විරිත් ධර්මතා හා නොයෙකුත් පිළිවෙල බොහොමයක්ම පවතින බව අපි දන්නවා. අනික් අතට මේ ප්‍රචලිත ව තිබු සිංහල වෛද්‍ය ක්‍රමයට මූලික වශයෙන් පදනම දමා ඇති ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ සත්‍යාගයේ පැවැත්මට උපයෝගී කරගන්නා විද්‍යාව ලෙසත් දීර්ඝායුෂ පිළිබඳ උපදේශය ලෙසත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ආයු සංරක්ෂණය පිළිබඳව නීති පහක් තියෙනවා. ඒ මූලික කාරණාව වන්නේ ආහාරයයි. මෙලොව හා පරලොව සැප කැමති පුජ්‍යලයා ආහාර පාන සහ විහරණ විදි පිළිබඳ හිතවත් දේ සේවනය කිරීමට උත්සාහවත් විය යුතුයයි වරක දක්වලා තියෙනවා මේ එදා අතීතයේ තිබුණු පොත්පත්වල. එමෙන්ම ආහාරයේ ඖෂධයක් ලෙසින්ද සලකා ඇති බව පේනවා. මේ සඳහා වන කදිම උදාහරණයක් රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව පොතෙහි දැක්වෙනවා. ඖෂධ පැලෑටි වලින් ලක්වැසියන් හට කිසිම අඩුපාඩුවක් නැහැ. බෙහෙතක් ගත් අවශ්‍ය වූ කල ඔවුන් යා යුත්තේ කැලෑවටයි. එහින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාවයි. එකල සෑම ගමකම පාහේ මේ මහා ඥාන සම්පත්තිය උරුම කරගත් වෛද්‍යවරු භික්ෂුන් වහන්සේලා සහ ඇසූ පිරූ උදිවේ සිටි අතර සෑම ගෘහණියක්ම අති විශිෂ්ට සූපවේදිනයක් මෙන්ම නිවසේ වෛද්‍යවරයෙකු වුණා. මේ පිළිබඳව නොක්ස් මෙසේ පවත ඇත. මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෛද්‍යය.
ඔව් එහෙම කියනනම් මේ අපේ ගමේ භාෂාවෙන් නම් තියනවා. ඔව් ඉතින් ගොඩ වෙද්දුත් ඉන්නවනේ. ඉතින් සමහර වෙලාවට ඒ ගොඩ වෙද්දු කිව්වට ඒ අවස්ථාවේ අර කියන්නේ ඒක ප්‍රථමාධාර කියන එකෙන් හඳුන්වලා නැතු වුණාට හදිසි තුවාලයක් වුණොත් කැඩුම බිඳුම වුණොත් ඒකට ඒ తాවකාලික ඉක්මන් ප්‍රතිපාරයක් මේ
තිබුණා.
දැන් මේ ඊයේ පෙරේදා අපි මොකද මේ වෙදකම ගැන කියන්නේ දැන් අපි පාරම්පරිකවත් අපි දන්නේ ඉඳ කියන්නේ දැන් අවුරුදු 40කට විතර ඉස්සරලා 40කටත් වැඩි 50කට විතර ඉස්සරලා ඔය වික්ටෝරියා ජලාශයේ තියෙන ඒ කෙළවර පාරේ ඉඳන් මේ මිනිස්සු ලෙඩ වුණාම ගේන හැටි මට මතකයි. මං පාර අපේ බස් පාරට බොහොම කිට්ටෝ තිබුණේ අපේ ගෙදර යතුරු පාරක් වුණාට මේ ගහකින් වැටුනොත් මොනවද කඳන් දෙකක ගෝණියක් ගැට ගහලා ඒක තමයි ඇරෙන්නේ. නැත්තම් බබලා හම්බින්න අම්ම දරු කෙනෙක් ආදරු බඩදරු අම්ම කෙනෙක් ඉන්නවනම් ඉතින් සමහර වෙලාවට ලේ කියන එක වැగిරෙනවා නම් ගමඩ වාහනේ යනකොට වැగిලි ඉවරයි. ඒහා සමාන සිද්ධියක් මේ මම දැක්ක මේ කොහෙද ඉන්දියාවේ මට ප්‍රාන්තිය මතක නැහැ. ඒ දොස්තර කෙනෙක් එයා ගිහිල්ලා නොමිලේ වෙදකම් කරන්නේ සෑහෙන දුෂ්කර පළාතක. ඉතින් එක ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනේ. ඉස්පිරිතාලෙට වාහනයකට යන්න කිලෝමීටර් 15ක් යන්න. ඉතින් මේ දොස්තර අර ওই විදිහටම කපොළු දෙහික ගැට ගහගෙන උස් මිනිස්සුත් එක්ක උස්සගෙන එනවා. ඉතින් ඒ වාගේ ඒ එදා කාලේ කිව්වාගේ මේ දැන් ඔය තියෙනවක වචන කතා කරන මිනිස්සු දන්නෙත් නැහැ. දැන් අපි ගත්තොත් කුප්පමේනිය ඊළඟට ඉරිවේරිය නවහන්දි ඊළඟට වහතැල්ල කොරවක්කා දි ඔයගේ සාමාන්‍ය යන යන තැන්වල තියෙනවා ඒ ඖෂධ කොළ. ඒ සමහර වෙලාවට ගියොත් දැන් සර්පේ කාගෙන මේ අර අහල ඇතිනේ සර්පයා දෂ්ට කරා කියලා ගියාම යන මිනිහට කඹුලට ගහනවා කියලා අහලා තියෙනවද රෂාන්?
මටට එච්චර වැඩි
නෑ. මම අහලා තියෙනවා.
ඔව් මොකද දැන් සර්ප වේදා ඒ ගිය ගමන් යන මිනිහට ගහනවා කඹුලට එක. ඒ ගහන්නේ සර්පයා අර දෂ්ට කරපු සර්පයාගේ විස බඳිනවා. එතන ඊහාට විසිරෙන්නේ.
ඒකම ගාමිණි මේ මට එක සිද්ධියක් මතක් වුණා. කුප්පමේනිය කියලා මම මගේ සීයයි කියන අපි කියන්නේ මුත්තම්ම කියලා කියන්නේ. එයාලා හිටියේ බදුල්ලේ. මම නිවාඩු කාලේ මම ඉස්සර ක්‍රීඩා කරපු හින්දා මට මගේ එක ක්‍රීඩාංශය තමයි කවපෙත්ත විසිකිරීම. ඉතින් මට කොහොම හරි ඉස්කෝලේ එකක් දීලා තිබුණා. ඉතින් මම ඒ ගමේ වෙලට ගිහිල්ලා විසි කරනවා. මම හිතන්නේ මේ දාරද මහතර පීර ඇති අඟල් 3ක් විතර මෙහෙම ඒක විසි කරනකොට අර ඒක ඇණයක් තිබිලා ඉරාගෙන ගියා. කොහොමරි අතර හිටපු කට්ටිය දුවගෙන ගිහිල්ලා සියලක දුවලා ගිහිල්ලා කුප්පමේනිය ගෙනල්ලා එහෙම ගැව්වා. මේ ඇට කට්ටත් පේනුණා. අනේ දවස් 4 5ක් යනකොට අර එහෙම තිබුණා. ඒකට දැම්ම මම හිතන්නේ ඒක මේ වේලෙන්න මම හිතන්නේ යුස දැම්ම. ඊට පස්සේ ඇරලා බලනකොට සම්පූර්ණයෙන්ම මේ ගාමිටත් පේනදී අඟල් තුන මෙහෙම දිගටම කැපුණා. ඊට පස්සේ හොඳ වෙලා.
ඉතින් ඔය තුවාලයක්නේ. දැන් සාමාන්‍යයෙන් උණ හැම්බිරිස්සාව ගේදාසල කියන්නේ නේ ප්‍රෙෂර් කියලා ඇම්ම කැදුණු ගම් මොනද සුදුළුණු ගම්මිරිස් ඕ කොත්තමල්ලි තම්බලා බොණ්ඩ දෙන්නේ ඇම්ම. ඔව් ඒ කරලා තෙල් ගාලා මේ අතුරනවා තමයි පිරිත් නූලක් ගැට ගහනවා. මේකනේ මේකයි වෙදකම කියන එක. දැන් වාගේ නෙවෙයි දැන් ඉතින් දැන් දොස්තර මහත්තයාට අනිවාර්යෙන් යන්න බෑ. ඒ කියද දොස්තර කියන වේට් ටික බොණ්ඩක් තුනේ. ඉතින් ඒ වගේ දාතියක්. නමුත් අද ඒව සීරම මේ ගොක් වෙලාට දැන් ඔය කියන වචන දැන් ඔය වෙදේවා කියනේවා දැන් දැන් මුරුංග මුරුංග කොළ තියෙනවා සර්ප විසර ගන්න මුරුංග කොළ මුරුංග පුතු ඊළඟට මේ කුකුල් කුකුල් බෙටි දේවා ගන්නවා පිටුනා ඉතින් එහෙමයි ඔව් ඉතින් ඒ වගේ ඒවා තමයි නියම බෙහෙත් කැලේට කියන්නේ මේ හැමතැනම නිකන් ගෙදරවත් ගියාම හොයා ගන්න පුළුවන් කියලා
බල්ලු කෑවහම මුරුංග පොතු වලින් තමයි බෙහෙත් හදන්නේ
හදන්නේ හරි ඒ වගේම මට මතකයි දැන් අපි මල්ලි කෙනෙක් පොඩි කාලේ දැන් ඒක නවුරුදු 40කට විතර යා දැන් අපිට බලා ගන්න දීලා ගියා මම පොඩි ඉතින් මිනිහා කවදාත් යටකලිතම කඳින්නේ නැහැ මේ ඔක අඳින්න දෙන දූවනන එළුවෙන් එහනකොට ගිහිල්ලා බිම ලිපත් තිබ්බ බිම ලිපෙම ඉඳ උනා පස්ස නැ ඉඳ උනාම පස්සම ගුත්තුනේ නැහැ අත තිබ්බා කොහොම හරි ආ ඒ කොච්චර ගිනියමද කියනවනම් මූත්‍රා පිටි ගියා ඒ තරම් ඇගේ ඒ රස්නේ පස්සේ හොදලාට බාප්පලා ඇවිල්ලා රෙමි කරලා මොනවද කරේ මේ මොනවද මේ හීමිරිස් හීමිරිස් කොළ ගෙනලා තරලා අරගේ තිබ්බා අර සැරෙන් සැර මැකින්ද හීමිරිස් කොළ ඉගෙන ගින් නැවත අර විදියපට්ටයි නැති වෙන්න අර ඒක තමයි මොකද සැරෙන් සැර මැකිනවා හීමිරිස් කොළ තැළුවා මේකේ තිබ්බා සීතල ගන්න ඒ වගේ ඉතින් තියෙන දැන් නම් ඉතින් එහෙම බෑ කෙලිම දොස්තර කාට යන්න ඕන එහෙම නැත්නම් ඒවට ඉතින් පහසුකමුත් තියෙනවනේ දැන් ත්‍රිවිල් එකකින් හරි යනවා හැබැයි ඊයේ පෙරද දැන් මේ කතාව මතක් වෙන දැක්කද ත්‍රිවිල් එකක් හදලා තියෙනවා මේ 2 story ත්‍රිවිල් එකක් හදලා කවරේ ඒක 8 දිනට යන්න පුළුවන් ඒක දාලා තිබෝ ඉතින් දැන් එකවරම 8 දිනුට විතර මැරෙන්න පුළුවන් නේද
ඒක හරි නවතාලේට හදලා තිබුණේ
ඔව් නවතාලේ නිකන් ඩබල් ස්ටෝරි බස් එකක්
වගේ
හරි එහෙනම් අපි මේ ජගත් විසර ජගත් වික්‍රමසිංහ සහ ඔහුගේ දිනේ ගායනා කරන මේ ගීතයට සවන් දීලා දෙමු
සඳක් වගේ මගේ දුවත් සිසිලස් වේවි ඒ සිසිලෙන් ලොව දුක් ගිනි තාප නිවේවි හැමතම යහපත කරන්න රුව පමණක් නුව සුවසත් ඔබට ලැබේවි ඒ රුසිරෙන් මුළු ලොව මල්යාය සැදේවි
පංචල් යන කොටයි අඳ පායා රැස්සැලුණා සීතල හඳ පානේ රැස් හරිම සීතලයි සිසිල දෙන්න මං හරි ආසයි අප්පච්චි හඳක් වෙන්න මං හරි ආසයි
ලොවට ආදරය කරන්න කරුණා ගුණ පතුරවන්න සඳක් වගේ මගේ දුවත් සිසිලස් වේවි ඒ සිසිලෙන් ලොව දුක් ගිනි තාප නිවේවි
වැඩ පිහිත වෙන්න හොඳ වැඩ හැම විට කරන්න ලොව පීඩාවෙන් මුදන්න තුව බෙබලෙවි ඒ එළියෙන් මුළු ලොව යලි එළිය වැටේවි
සීතලයි හඳ වාගේ සිසිල දෙන්න මං හරියසයි අප්පච්චි හඳක් වෙන්න මං හරියසයි
ලොවට ආදරය කරන්න කරුණා ගුණ පතුරුවන්න සඳක් වගේ මගේ දුවත් සිසිලක් වේවි ඒ සිසිලෙන් ලොව දුක් ගිනි තාප නිවේවි
අප්පච්චි හඳක් වෙන්න මං හරියසයි
ඒ සිසිලෙන් ලොව දුක් ගිනි තාප නිවේවි
ඉරක් වගේ බබරන්නට මං හරියසයි මං හරියසයි මං හරියසයි
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට පැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට ගෝලටම සුවන ජන්මභූමියේ ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමියේ වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දෙ හැකි.
පච්ච ගැන අපි දැන් කතා කරන්නේ. ඒ කියන්නේ ටැටූ එකක් කොටන එක අද මොස්ටරක් වෙලා තියෙනේ. ඒත් ජපානයේක තහනමට ලක් වෙලා තියෙනවා. ඒ වුණත් දැන් දැනට ජපානයේ ඒ ගැන විමර්ශනයක යෙදෙනවා. මේ ඒගොල්ලන්ගේ ජනගහනය අනුව ඒ කියන්නේ විද්‍යාව ඒ කියන්නේ සංචාරකයන් අනුව 2020 දී ඒගොල්ලන් මිලියන 20කට වඩා ඉහළ යනවා කියලා එස්ටිමේට් කරනවා. ඒ අනුව ඒ තහනම ටිකක් ලිහිල් කරන්නයි යන්නේ. මොකද ජපානයේ විදේශිකයෝ එන්නේ මේ උණුදිය උල්පත්තලින් නාන්න. ඒ නානක ඒ කියන්නේ ඒකත් වෛද්‍ය ක්‍රමයක්. ඉතින් හුඟක් දුරට පච්ච කොටානේ විදේශිකයෝ. ඒ අනුව තමයි ඒගොල්ලන් ලිහිල් කරන්නේ. ඒ තහනම තිබුණත් ඒගොල්ලන්ට ලැබෙන ආදායම නැති වෙයි කියලා බයෙන් තමයි ඒ ලිහිල් කරන්න යන්නේ. 2014 මිලියන 12ක වාර්තාගත සංචාරක පිරිස ලැබු ජපානයේ 2020 ඒ මිලියන 20කට වඩා ඉහළ යාවි යන බලාපොරොත්තු වෙනවා. 2020 ගිම්මාන ඔලිම්පික් ක්‍රීඩා සත්කාර කරන්නිය බවට පත්වත්තේ ජපානයේ අගනුවර වෙන ටෝකියෝවයි. ඒ නිසාම බලධාරීන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සහ නතර වී සිටින විට ඔවුන්ගේ පහසුකම් සැලසීමේ නව ක්‍රියාමාර්ග පිළිබඳ සලකා බලමින් ඉන්නවා. ජපාන් රජ ඔවුන්ගේ සම්ප්‍රදායික උණුදිය උල්පත්තලින් නෑමට සිරුරේ පච්ච කොටාගෙන ඇති විදේශිකයන්ට ඇති තහනම් පිළිබඳ නැවත සිතා බලන්නට යොමු වූ ඇති බවයි අපට වාර්තා වෙන්නේ. ඒ පියවරක් ලෙස අනාගතය වෙනුවෙන් සංචාරක කටයුතු විග්‍රහ කිරීමට සහ නිර්දේශ කිරීමේ ඇති කිරීමේ අරමුණින් ජපාන් සංචාරක කාර්යාංශය විසින් පච්ච සම්බන්ධයෙන් උණුදිය උල්පත් සේවී ස්ථානවල පවත්න ප්‍රතිපත්ති පැහැදිලි කරගන්නා ව්‍යාපාරයක් ආරම්භා තිබෙනවා. මට මතක් වෙන මම ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේ ඉන්නකොට මං පච්චක් කොටන්නද කියලා තාත්තෙන් ඇහුවා. තාත්තා මගේ ඔළුව ටොකක් කළා හැන පච්ච නේම් බෝ කොටන්නේ කියලා මට ටොකක් කන්න මට තාම මතක් වෙනවා. මම හැබැයි පච්ච කොටලා නැහැ තාම.
ඒ දවසල ඉතින් පච්ච කොටනවා කිව්වම දැන් සාමාන්‍ය එක නිකන් අර තියෙන්නේ මොකද්ද
මම නෑ පියන්නේ බය නෑ
අම්මා බුදු වේවා මරුවා සමග වාසේ හරිද තියුවට වෙන වෙන කතන්දරත් කියන මාරු කරලා ගහලා හරිම කියලා ඊළඟට මේ මල්දෙනියේ සිමියොන් වගේ කේකේ જાති කොහොම වුණත් හැබැයි තව එකක් තියෙනවා දැන් ඔය ආදායම හොයනවා කියන දැන් ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන ආදායම හොයන ඒවයි කම්මන්ත මොකද්ද මේ මාදුගගේ ක්‍රිස්මස් ආ
ඔව් අපි ගියා මාළු කොටන
ඔව් මාළු කොටන
කකුල් දෙක දාලා මාළුව කොටන
ඔව් ඒක ඇත්තටම හිතන්නේ ඒක නිකන් තන
කෙනෙක්
ඒකත්
ඔව් ඒක ඇත්තටම මේ
මාළු
පපුවට හොඳයි
පපුවට හොඳයි
ඒ සාමාන්‍යයෙන් අපි දැන් ඔයා නාන තැනක නිකන් ගිහිල්ලා ඔය හිටියොත් වතුර ඇවිල්ලා කටනකොට නිකන් ඒක ටිකක් ඉරිටේටින් වගේ නිකන් මේ කිටි වගේ ඔය අර කේ වෙන ඉතින් ඔක්කොම ලස්සනට ඒ කොටු අස්සේ කකුල් දියාන ඉන්න උන් කොට මේ කෑලි කනවා
ඒ වගේම ගාමිණී මේ මට මතකයිද ලංකාවේ මෛත්‍රී අපි චූටි කාලේ ඉඳලා දැක්කලා තියෙනවා පච්ච කොටපු අය නේද
මෛත්‍රී
ඒක ලංකාවේ තිබිලා තියෙනවා මෛත්‍රී කලාව
නෑ නෑ තිබුණා මෙහෙම තිබුණාට ඒ කාලේ මොන අරමුණෙන් තිබුණාද දන්නේ තිබුණා සමහර වෙලාවට අපි එහෙම බයයි අර දැන් සමහරු දැන් මේ මෙහෙම පිහියක් දාලා දැන් කොටිම කියනවනම් මගේ මාසිනාගේ පිටේ යා පොලිසිය පොලිස් අධිකාරී කෙනෙක් ත්‍රස්තවාදීන් අල්ලලා තිනවා පිටේ දිමනේ අලි කොටියේ කට අරගෙන ඉන්න උගේ කට අරා පිහියක් යනවා ඉතින් කොහෙවත් පිට ගියාම මේ කමිස ගලවන්නේ නැහැ එයි පොලිස් නිලධාරී මේ කොටිම එකයි කියලා හද අපි බලමු මෙන්න මේ ගීතේ කියපු එක නේ සමහරට පච්ච කොටලා ඉඳි බලමු මේ ගීතෙන් කියන එක කොහොමද කියලා
ප්‍රෙඩිචිල් එකේ තියෙන සින්ද පච්ච ගැන
නේද
විශාරද සමිතා මුදුන් කොටුව
සරා ගොයිය හරි මිනිහා තුවක් තුවක් කරේ තියා තව සක්තඩේ යමේ ගියා
වගේම මේ ගාමිණී මේ මෙන්න මේක පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා හිතනවා මගේ ට්‍රොස්කිගේ තුර්කි නිවාසයේ විකිනේ ලියොන් ට්‍රොස්කි රුසියානු රතු හමුදාවේ නිර්මාතවරයා බව ලොව හොඳින්ම දන්නවා මුලින් මෙන්ෂෙවික්වරයෙකු ඒ කියන්නේ මොකද්ද මෙන්ෂෙවික්වරයෙක් කියන එක තේරුම ගාමිණී
ඒ හමුදාවේ තියෙන මොකක් හරි තනතුරක් වෙන්න ඇති.
ඔව් 1917 ඔක්තෝබර් විප්ලවයට ප්‍රථම බෝල්ෂෙවික් සමාජිකෙක් වුණා. බෝල්ෂෙවික් විප්ලවයේ
හරිනේ එහෙම කියනකොට පැහැදිලිවම තේරෙනවානේ විප්ලවයට සහභාගීනේ විප්ලවවාදී එවාගෙම සටන්කාමීකු. ඔව්.
බෝල්ෂෙවික් විප්ලවයෙන් පසු සමාජවාදී රුසියාව ගොඩනැගීම වෙනුවෙන් ලෙනින් එවාගෙම ස්ටාලින් සමග ට්‍රොස්කිද දේශපාලන මණ්ඩලයේ සමාජිකයන් 7 දෙනාට එකතු වුණා. ලෙනින්ගේ අභාවයෙන් පස්සේ ට්‍රොස්කි තනි වුණා. ඔහු ස්ටාලින්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිවීම නිසා රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් පළවා හරින්න ලැබුවා 1927 දී. 1929 දී ඔහු රුසියාවෙන් පලා ගියේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා. ස්ටාලින් වාදයට එරෙහිව ට්‍රොස්කි වාදය හඳුන්වා දුන්න ඔහු 1929 සිට වසර 4ක් තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරට සමීපයේ පිහිටි දූපතක පිහිටි මාළිගයක දිවි ගෙව්වා. තුන්මහල් මේ ප්‍රාසාදය තුල කාමර 18ක් හා නාන කාමර 5ක් තියෙනවා. එහි විශාලත්වය වර්ග අඩි 3600යි. ට්‍රොස්කි මේ නිවාසයේ විසුවේ සිය දෙවැනි බිරිඳ වූ නටාලියා හා සිය මිනිපුරා වූ සීයේවා සමගයි. මේ මාලිගයට ආයුබෝවන් කී ට්‍රොස්කි පසුව මෙක්සිකෝවට ගියා. 1940 දී ඒ කියන්නේ අගෝස්තු මාසයේ 1940 අගෝස්තු මාසයේදී ස්පාඤ්ඤයේ උපන් සෝවියට් ඔත්තුකරුවෙකු විසින් ට්‍රොස්කි ඝාතනය කරනු ලැබුවා. ට්‍රොස්කි ඝාතනය කරනු ලැබුවේ ස්ටාලින්ගේ අණ පරිදි. අපට හදිසියේ ට්‍රොස්කි මතක් වුණේ ඔහු ජීවත් වූ තුර්කි නිවාසයේ ඩොලර් මිලියන 4.4කට ඒ කියන්නේ මිලියන 4යි ලක්ෂ 4කට විකිණීමට එරට බලධාරීන් තීනය කරලා තියෙනවා. මේ නිවස කඩාවැටෙන්න ළඟයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එයයි මුස්තාපා ප්‍රාගෝස්ලු කියනවා. ඔහු හිටපු නගරාධිපතිවරයෙක්. තුර්කි සංස්කෘතික අමාත්‍යාංශයේ මුදුල් වෙන් කරවා ගත්තා නම් මෙය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. එවිට මේ නිවාස සංස්කෘතිය සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස හෝ කෞතුකාරයක් ලෙස භාවිත කළ හැකි බව ඒ නගරාධිපතිවරයා කියනවා. නම සඳහන් නොකළ දීපල වෙළඳම් කරුවෙකු ප්‍රංශ පුවත් සේවයකට පවසා තිබුණේ මේ නිවසේ අයිතිකරු ඉස්තාන්බුල් නුවර වාසය කරන නමුත් ඔහු මේ නිවස අත්හරා දැමෙති බවයි. ට්‍රොස්කි නම් යුදෙව් සමාජවාදියාගේ නිවස මිලදී ගැනීමට ගැනුම් කරුවකු ඉදිරිපත් වුණු ඇද්දයන්න අනාගතයේදී දැනගන්නට පුළුවන් වෙයි.
ලංකාවේ හිටිය ට්‍රොස්කි වාදී නේද?
දන්නවනේ.
ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භකයෝ ඔක්කොම ට්‍රොස්කිගේ ප්‍රතිපත්ති පිළිගත්ත උදවිය.
මේ එච්.ආර්. ජෝතිපාල ගිහන්
Dannawan nenne mat
අපියර ඉසල්ලා ට්‍රොස්කිගේ ගෙදර ගැන කතා කරමු දැන් මේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරපු ඉතාමත් මිහිරි ගීතයක් මම හිතන්නේ ආගේ හැම ගීතයක්ම මිහිරි ඒ වුණත් මේ මේක ඊළඟට අර තව තියෙනවා මේ මේ දිවාගෙ තියෙන ගීතයක් පායා ඇයි නැහින්නේ ඒ ගීත කොච්චර ඇහුවටවත් ඇති හිතෙන්නේ ඉතින් දැන් මේක තියෙන මේ පහුගිය දවස්වල අපි කතා කරපු දේවල් මේ විශේෂයෙන් මේ ලෝකේ හැමදාම කතා කරන්නේ මේ මුස්ලිම් විශේෂයෙන් අන්තවාදීන් ගැන. මේකේ දැන් කියලා තියෙන්නේ අරාබි කාන්තාව තවත් පිම්මක් පනිති කියලා. මේකෙන් අදහස් කරන්නේ ජාත්‍යන්තර පිළිමක් පිළිගැනීමක් ඉල්ලන අරාබි කාය වර්ධන සූදිය. ඉස්ලාම් ලෝකයේ තුල කාන්තාවන් සම්බන්ධයෙන් දන්වන සීමා කිරීම තියෙනවා. බටීර බොහෝ ආසියාතික රටවල කාන්තාවන් විඳින අසීමිත නිදහස වුන්ට නැහැ. ඒ නිසා අත්‍යකරිතේ කාය වර්ධන ශිල්පයේ ප්‍රගුණ කරන අරාබි කාන්තාව ගැන කිය මේ ප්‍රවෘත්තිය ඔබ පුදුමයටපත් කරයි. හයිෆා මුසාවිතිස් දෙවරිදි මේට දශකයකට පමණ පෙර පුද්ගලික පුහුණු කරුක හමුවේ දිනෙන් දින ස්ථූලවන සිය ශරීරය පාලකන ගැනීම සඳහා නිතරම තෙල් බහුල ආහාර ගන්නා මැදපෙරින්දි කලාවේ බොහෝ දෙනා ස්ථූලභාවයෙන් පීඩා විඳිනවා මගේ සිරුර දිගින් දිගට මහත් වෙනකට පිළිමක් වශයෙන් උයි කාය වර්ධන ව්‍යායාම වලට උරුමුනේ හතරස් මොන කිව්වොත් හයිෆා පවසන ඇගේ කැරලි ගැසුණු කොණ්ඩේ වූල් කොණ්ඩා පටිකින් තද්දර ගැට ගහලා ලාබාල තරුණික සිටියේදී ඇගේ ප්‍රියතම කාර්යයක් වුණේ කාය වර්ධන ශිල්පය සම්බන්ධ ඡායාරූප බැලීම ඒ සම්බන්ධ පළ වූ ලිපි කියවීම ඒ දවස්වල මට ඒ ගැන දැනීමක් පුහුණක් තිබුණ නැහැ ඒ පහසු දෙයක් වුණෙත් නැහැ ඒ වගේ අපේ සමාජය තුළ කාන්තාවක් කාය වර්ධන ශිල්පයේ කිරීම දුර්ලභ කාරණයක් දිනපතාම පුහුණු ශාලාවට ගිහින් ඒ ප්‍රගුණ කරන විටන් සියලුම දේවල් වඩා ඒ වැදගත් බව මට ඇඟී ගියා පුදුමයකට මෙන් ඇගේ කටේ සදා මුසාවේගේ පෞලින් ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් සියෙන් පුහුණු වැඩසටහන අංගයක් වන අතිරේක ආහාර ආදී සපයා ගැනීම සම්බන්ධයෙන් කනගාටු නොවන ලෙස ඔවුන් පවසලා තියෙනවා මගේ අරමුණු කුමක්ද යන්න අවසානයේ ඔවුන් තේරුම් ගත්තා වසර 10 ක ඇවෑමෙන් මුසාවේ ජාත්‍යන්තර යෝග්‍යතා කායවර්ධන සංගම් රාශියකින් පදක්කම් සහ සහතික විශාල ප්‍රමාණයක් දිනාගෙන තියෙනවා එසේම ඩුබායි බර ඉසිලීමේ මේ විශේෂඥ පුහුණු කාර්යයක ලෙසත් ඇය සේවය කරනවා කාන්තා පමණක්ම පිරිමි දැගේ ශිෂ්‍යයන් අතර වෙනවා අන්තර්ජාතික ස්වභාවික කායවර්ධන සම්මේලනය පසුගිය ජූනි මාසයේ පැවැත්වූ ඖෂධ භාවිතයෙන් තොරව ස්වභාවික කායවර්ධන සිද්ධකලුන් අතර තනගේ 6 වෙනි ස්ථානයේ ඇයට හිමිවිලා මෙවැනි තරගාවලිය ඩුබායි පැවැත්වෙන මුල් ලතාවට එම තරගයට මැද පිරිඳ කලාපයෙන් ඉදිරිපත් වුණේ මුසාවියා ජෝර්දාන ජාතික කායවර්ධන තරගකාරියා පමණයි දැන් ඇයට අවශ්‍ය වෙන්නේ කායවර්ධන කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය පිළිමැනීමක් ලබා ගැනීම. එමගින් ලෝපුරා පැවැත්වෙන වෘත්තීය මණ්ඩලයේ තරඟ සදා සහභාගී වීමට අවස්ථාව ගැනීම. කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා පිළිබඳ අන්තර්ජාතික සමුලියේ සමාජීය ලබා ගැනීමත් අය අපේක්ෂා කරනවා. ඒ සඳහා බාහිරින් හෝ වෙනත් මැදපෙරිත කලාවේ රටක් නියෝජනය කරන්නට ඇයට හැකියාවක් නැහැ. ඊට හේතුව එහි ජාතික කායවර්ධන කාන්තා කණ්ඩායම නොපැතිරීම. මේ අතර ඔක්තෝබර් මාසයේදී පෘතුගාලයේ බලා යාමට අපේක්ෂා කරනවා. ඒ ප්‍රවේශභාවය ලබාගෙන යුරෝපීය රටක් නියෝජනය කරමින් තරඟවලට ඉදිරිපත් වීම සඳහා මේ වෙනින් මුසාවිට සිය පෘතුගීසි ජාතික පුහුණුකාරිය ඇන්ඩ්‍රියා සූසාගේ උපකාරය ලැබෙනවා. ඒ තමයි ඇගේ සිහිනය. ඒ ඉටු කර ගැනීමට අවශ්‍යයි කියලායි මුසාවි කියන්නේ. පෘතුගාලයේ සහයෝගය දෙනවා නම් එච්චරයි. ඒත් මගේ අරමුණ වන්නේ බහරෙන් නියෝජනය කිරීම. සූසා වසරකට වැඩි කාලයක් තිස්සේ මුසාවිගේ පුහුණුකාරිය ලෙස සේවය කරන්නේ. මලල ක්‍රීඩිකා වශයෙන් මට මොසාවිගේ ආසාව තේරුම් ගන්න පුළුවන්. අප ඇයට වේදිකාවට නැගීමේ අවස්ථාව ලබා යුතුයි. සූසා මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් බලන්න මේ يعني එක්තරා විදිහකට එක අන්තයකට ගිහිල්ලා පිරිමින් පාලනය පිරිමින්ගේ පාලනය නතු කරගෙන තියෙන මේ ඉස්ලාම් රටවල් වල මේ වගේ දෙයක් වුණා කියන්නේ ඉතින් ඇත්තටම ඒකයි හැම දෙයක්ම يعني අපිට නැහැයි බැහැයි කියලා කිසි දෙයක් නැහැ. කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි දයබරසන්නේ අදත් අප උපසමග ගත කර කාලයේ කෙමෙන් කෙමෙන් ගිවි යනවා
වැඩි විචාරක අපගේ වැඩි හිටි
ඔව් දය කියන්නේ හොඳයි හරි මතක තියාගන්න මේ අවසාන මොහොතේ ලැබුණු මේ පණිවිඩේ සුපුරුත් පරිදි වැඩිහිටි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වාර්ෂික සංචාරය කරන සංවිධානය කරන වැඩිහිටි චාරිකාව මේවතාවෙත් සූදානම් කරනවා 2020 ජනවාරි මාසේ 18 වෙනිදා 2020 ජනවාරි මාසේ 18 වෙනිදා අපි ගමන් විස්තර සහ අනිකුත් විස්තර ඔබ පසින් දැන දෙනවා කරුණාකර ඔබගේ නම ලියාපදිංචි කරන්න දයරත් මහතා දුරකථනයේ 828.185 828.185 ගාමිණී 02.11.67.02.11.67.03 රොෂාන්
නෑ මම හිතන්නේ ඔබ දෙපළ තමයි වඩාම සුදුසු දෙන්න
හරි එහෙමනම් නැවතත් දයරත් මහතා 828.185 828.185 ගාමිණී 02.21.67.77.03 හොඳයි එහෙමනම් දයබර හසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලයේ කෙමෙන් කෙමෙන් ගිවි යනවා අද වැඩසටහනේ වැඩසටහනේ තාක්ෂණ හැසිරීම ශබ්ද පරිපාලනය කිරීම සහ එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් නිෂ්පාදනය කරමින් මෙතෙක් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී